සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා සුපින්වත්නි මේ පින්තුන්ලා හැම දිනාම මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණී කරන්නට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය ඇත්තටම හේතුඵල වශයෙන් ජීවිතයේ විමස විමසා බලන විදිහ ගැනයි බුද්ධ ශාසනයේ මතු කරන්නේ. බුද්ධ ශාසනයට පරිබාහිර ලෝකේ පුරුදු වෙලා තියෙන සාපේක්ෂව කල්පනා කරන්න. සාපේක්ෂතාවාදී චින්තනයක් තමයි බොහෝ අයට තියෙන්නේ. එතකොට බුද්ධ ශාසනය තුළ මේ සාපේක්ෂව පවතින එක මුලාවක් හැටියටයි පෙන්වන්නේ. හැම වෙලාවම ඔබට සාපේක්ෂව තමයි ඔබ ලෝකේ කියවන්නේ. ලෝකයට සාපේක්ෂව ඔබ ලෝකේ විමසා ගන්න. ඔබට සාපේක්ෂව ඔබ ලෝකේ කියවනවා. ලෝකයට සාපේක්ෂව ඔබ විමසනවා. එතකොට ඒක සාපේක්ෂව පවතින දෙයක්. සියලු දේවල් සාපේක්ෂතාවේ මතයි පවතින. බුද්ධ ශාසනය පැහැදිලි කරන්නේ බෞද්ධ ඥාන මාර්ගය හැම වෙලාවකම හේතුඵලවාදී පැහැදිලි කිරීමක්. නිවන කියන්නේ නිරපේක්ෂක தত্ত্বය. ඕක තමයි අපි තේරුම් ගන්න ඕන. එතකොට කිසිවක් මත යැපෙන தত্ত্বයක් නෙමෙයි නිබ්බාන කියන්නේ. මේ සාපේක්ෂතාවයේ තුල තියෙන තව දෙයක් මත පිහිටා තමයි චින්තනය හෝ ක්‍රියාවලිය හෝ මොනවා ගොඩ නැගුණත් ගොඩ නැගෙන්නේ. නිරපේක්ෂකත්වය කියලා කියන්නේ යැපෙන් නැති කමක් තියෙනවා. ඒක එනිසා තමයි පරිපූර්ණ ස්වෛරී භාවයක් නිදහස් වීමක් ගැන නිවනේ කතා කරන්නේ. તો නිබ්බාන කියන එක නිරපේක්ෂක නිසා ඒක ලෝකයේ තර්කවලින් ගලපන්න බෑ. ලෝකේ හැම තර්කයක්ම සාපේක්ෂතාවාදීව තමයි ගොඩනැගිලා තියෙන්නේ. ලෝකේ තියෙන සියලු තර්ක සාපේක්ෂතාවාදීව ගොඩනැගිලා තියෙන්නේ. එතකොට නිවන කියන නිරපේක්ෂක தত্ত্বයක් තියෙනවා නම් ඒක තර්කයෙන් ගෝචර නැහැ, අතක්කාවචරයි. නිබ්බාන කියන එක තර්කයෙන් ගලපන්න බෑ. එතකොට අපිට තර්ක කරන්න බැරිද? පුළුවන්. නිවන් මඟ තර්ක කරන්න පුළුවන්. නිබ්බාන කියන ස්වභාවයේ තර්කයෙන් ගලපන්න බැරි වුණාට නිවන් මාර්ගයේදී අපිට ඕන තරම් තර්ක කරන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. එතකොට බුද්ධ ශාසනයේ නිතර පාවිච්චි කරන්නේ අතක්කාවචරෝ කියලා. අතක්කාවචරයි කියන්නේ නිබ්බාන කියන තත්ත්වය. ඒක නිරපේක්ෂකයිනේ. සාපේක්ෂව නොපවතින තත්ත්වයක්නේ. ඒක කොච්චර බොහොම ගැඹුරු එකක් මේක. අපිට ඕන තරම් සාකච්ඡා කරන්න පුළුවන්. ඉතාම ගැඹුරු දාර්ශනික සාකච්ඡාවලට යන්න පුළුවන්. එතකොට ලෝකයේ සියලු චින්තන, සියලු දැකීම්, සියලු අවකාශයන් සාපේක්ෂතාවාදී. සාපේක්ෂවනේ අපි බලන්නේ. එතකොට මේ සාපේක්ෂව බලන එක මානසික தত্ত্বයක්. ඔබ එළිය බලනකොට ඔබට සාපේක්ෂව ඔබේ දරුවා පේනවා. ඔබට සාපේක්ෂව ඔබේ බිරිඳ පේනවා. ඔබට සාපේක්ෂයි නේක. ඒක ලෝකයේ බිරිඳ ඇවරු. ලෝකයේ සියලු දෙනාට ඇය බිරිඳ වෙන්නේ නැහැ. ඔහු ස්වාමියා වෙන්නේ නැහැ. ඔවුන් දරුවන් වෙන්නේ. එයාට සාපේක්ෂව එයාට වෙන. එනම් මේ සාපේක්ෂතාවාදී ස්වභාවය සන්දර්භගත ඇත්ත. ඒ සන්දර්භය විතරයි ඒක ඇත්ත. පොදු தත්තේදී නෑ. සන්දර්භගත සත්‍ය. මේ සාපේක්ෂතාවාදීව හිතන කෙනාගේ චින්තනය තුළ පවතින්නේ සන්දර්භගත සත්‍යයක්. ඒක පරමාර්ථ ඇත්ත නෙමෙයි. සන්දර්භගත සත්‍යයක්. බොරුමත් නෙමෙයි. ඒක බොරු නෙමෙයි. ඒ සන්දර්භයට ඒක ගැලපෙනවා. පරමාර්ථ වශයෙන් කිසිවක් ගැලපෙන්නේ නැහැ. පොදු තත්ත්වයක දිවත් ගලප ගන්න බෑ. එයාගේ ලෝකේ තමයි යාගේ දරුවා ඉන්නේ. ලෝ මේ බාහිර තත්ත්වයට සාපේක්ෂව බැලුවත් එයා ලෝකේට එයා දරුවා නෙමෙයි. මේ සාපේක්ෂතාවාදී මේ කියන්නේ සවිඥානික ලෝකයේ සම්බන්ධ අවිඥානික දේවල් සම්බන්ධ සාපේක්ෂතාව කාලයේ සම්බන්ධ අවකාශයේ සම්බන්ධ ලොකු කතා තියෙනවා මම මෙතන කියන්නේ. හේතුව තමයි මේ බුද්ධ ශාසනය හැම වෙලාවකම පැහැදිලි කරන්නේ සවිඥානික මේ විදර්ශනා ක්‍රම විතරයි. අවිඥානික දේවල් අපි විදර්ශනාවට ගන්නෙ නෑ, ඒවා පාවිච්චි කරනවා අපි. අවිඥානික දේවල් තියෙන මුණහත අවිඥානික දේවලුත් මේ නිබ්බාන කියන ඒ කියන්නේ නිවීමට උදව් වෙනවද කියලා බලලා තියෙනවා. ඒ කියන්නේ දුෂ්කර ජීවිතයකට ගිය මේ අවිඥානික වස්තුන් පවා පරිහරණය කිරීමේ සීමා ලකුණු කරගත්තා. අවිඥානික දේවල් ඒක ඒක සම අත්ති කියලා මතානුයෝග ඒක අවුරුදු 6ක් ඒක ප්‍රැක්ටිස් කරලා තියෙනවා. ඒක ඒක විදියට කෙනෙක් කියනකොට මොකට දොච්චර දුක් දෙන්නේ වගේ උඩින් බැලලා කිව්වට ඒ අවිඥානික භෞතික තත්වයන් මේ සත්‍ය අවබෝධයට යම් බලපෑමක් කරනවද කියලා ඉතා ගැඹුරු පර්යේෂණයක් ඒක. නිකම් දුක් දුන්නා මේ එහෙම කිව්වට ඒක මේ ඉතින් ඒක එකක් තමයි එහෙම එකක් ගොඩ නැගෙන්න ಭಾರತೀಯ සමකාලීන ಭಾರತයේ බලපාලා තියෙනවා. ඒකට හේතුව අර ඇත්තටම මේ හැම තැනකම දේශපාලනික අර්බුද තියෙන්නේ. දැන් බ්‍රාහ්මණවාදයට එරෙහිව තමයි ශ්‍රමණ සම්ප්‍රදායක් ගොඩ නැගෙන්නේ. ඒකෙන් තමයි බුදුරජාණන්සෙත් මතුවෙලා තියෙන්නේ. බ්‍රාහ්මණවාදයේ තියෙනවනේ. බ්‍රාහ්මණික ඒගොල්ලෝ ඉතින් බොහොම දාද බමුණු කියලා කිව්වහම නිකන් බමුණෙක් වගේ මොකද ඉන්නේ කියලා අපි ඇහුවට බමුණු කියන්නේ හරිම ලස්සන පිරිසක්. බමුණු කියන්නේ බොහොම ආර්ය ස්වභාවයේ අය, බොහොම ආරෝහ පරිණාහ ශරීර තිබුණු, බොහොම ලස්සන ඇඟක් තිබුණු. බැමිනියෝ කියලා කියන්නේ නිකන් අපි අද බමුණෝ කියනකොට අපේ ඔළුවේ මැවෙන චිත්‍රය වගේ අය නෙමෙයි බමුණෝ කියන්නේ. ඒගොල්ලෝ හරිම ලස්සන උසට සරිලන මහතක් තිබුණු ඉතාම මේ කඩවසම් අය තමයි බමුණෝ කියලා කියන්නේ. ඒගොල්ලෝ හරි සැප පහසු ජීවිත රජවරුන්ට පවා බලපෑම් කරානේ. ක්ෂත්‍රියන්ට පවා බලපෑම් කරානේ. ඊට පස්සේ ශාක්‍යයන්ට බල ඒ වගේ මේ රාජකීය පිරිසට පවා බලපෑම් කරන්න පුළුවන් මට්ටමේ අධිපති බවක් තිබිලා තියෙනවා. ඔවුන්ට තිබි තා සැප පහසු ජීවිතයක්. ඒකට එරෙහිව තමයි මේ සැප පහසු ජීවිතයට එරෙහිව තමයි අත්තකිල මතානුයෝගී ක්‍රියාමාර්ග විවිධ කණ්ඩායම් එකතු වෙලා පුරුදු කරන්නේ. ශ්‍රමණ සම්ප්‍රදායට එරෙහිව බ්‍රාහ්මණ සම්ප්‍රදායට එරෙහිව ශ්‍රමණ සම්ප්‍රදාය ගොඩ නැගීම ඇතුලේ පේන්නේ දේශපාලනික ප්‍රශ්නයක් මුල් කාලේ. මේ බුදුරජාණන්ස ගැන නෙමෙයි මම කියන්නේ, ඒක පසුබිම ගැන කියන්නේ. ඔවුන් මොකද කරේ? අරගොල්ලන්ට එරෙහිව වැඩ කරා. ඒ සම්පූර්ණ විරුද්ධ වැඩපිළිවෙලකට යන්න ගියා. ඒ කියන්නේ අරගොල්ලෝ සැප දෙද්දි මේගොල්ලෝ කිව්වා මේ සම්පූර්ණයෙන්ම ඒ මේ මිනිසු කණ්ඩ තියෙනවා ගින්නට දානවා, ගිනි දෙවියෝ පුදන්න කියලා. ඒ බ්‍රාහ්මණයෝ එහෙමනේ. ඒ හොඳම දේවල් විතරයි බ්‍රාහ්මණයෝ පරිහරණය කළේ. ඉතින් ඕවට අභියෝග කරන්න මිනිස් අර මේ මිනිස්සු අතර තිබ්බ පීඩනය පිට කරන්න තමයි ඔවුන් මේක කිසිම සත්‍යයක් තියෙන වැඩපිළිවෙලක් නෙමෙයි, සත්‍ය ඔයිට වඩා පරිබාහිර තියෙන්න ඕන කියලා ඒකට විරුද්ධව තමයි ශ්‍රමණ සම්ප්‍රදාය ආජීවක කණ්ඩායම්, පරිබ්‍රාජක කණ්ඩායම්, නිගණ්ඨ කණ්ඩායම්, ජටිල කණ්ඩායම් ඔය විදිහට ඒක ගොඩ නැහැ. හැබැයි මේකේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ උන්වහන්සේ හරි කොච්චර නිදහස්ද බලන්න, උන්වහන්සේ අධික සැප පහසු ජීවිතයක් ගෙවපු කෙනෙක්. උන්වහන්සේ බැලුවා මේ සැප පහසු අර ලෝකයේ තිබ්බ වෙන ප්‍රශ්නයක්. උන්වහන්සේ බැලුවා මේ සැප පහසු ජීවිතය ඇතුළේ මට දුක ගලන්නේ නැද්ද කියලා. දුක ගැලීම. උන්වහන්සේ කියනවා බොහොම සුව පහසු ජීවිතයක් තියෙනවා. නමුත් අර දුකේ අඩුවක් නැහැ. හිතටනේ වැටහින්නේ දුක. කැම්බින් ප්‍රශ්නයක් නැහැ. කාන්තාවන්ගේ ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ දැන් ਉਹ ගොඩාක් සුව පහසු ජීවිතයක් නිතිබු. සියලු සැප සම්පත් තියෙනවා. නමුත් සිතේ කනස්සල්ල, පීඩාව, කිසිම සහනයක් නැතිකම, නිකන් අපේක්ෂා බංගත්වෙ, නිකන් ඒ කියන්නේ හොඳටම සැප පහ ඔයාලා හිතුවට සැප පහසු ජීවිතයක් ඇතුලේ ඔක්කොම හොඳයි කියලා එහෙම නැහැ. දැන් අප බලන්නකො එහෙනම් පැවිදියයි සිවුරු අරින්න බෑනේ. ගොඩාක් උපැවිදි වෙනවා මේ කාලේ. ඒ කියන්නේ ඕගොල්ලෝ හිතන සැප පහසු ජීවිතය කියන එකේ උපරිම තලයක් තියෙනවා පැවිද්දෙකුට. සුව පහසු ජීවිතේ උපරිම තලයක ඉන්නේ පැවිද්දෙක් කියන්නේ. ඒකදී ආ පිනක් එක පැත්තකින් නැත්තන් එහෙම ලැබෙන්නේ නැහැ නේ, ලැබෙන්න විදිහක් නැහැ නේ ලෝකේ. නමුත් ඒගොල්ලෝ හිතුවට ඒක බොහොම සැප පහසුයි කියලා, කියන්නේ හොඳට ආහාර ලැබෙනවා නම් ඒක සුව පහසුයි කියලා. ඒක දිගට ලැබෙනකොට ඒක සුව පහසු නෑ ඇත්තට. ලෝකේ පුනරුක්තියක් විදියට නැවත නැවත සුව පහසුම ජීවිතයක් වුණා තුරඟාලා බලන්නකො. ඊට පස්සේ ආ හොයන්නේ වෙන එකක්. ඒක මේ හිතේ ස්වභාවයක්. ඒක තේරුම් ගන්න ඕන අපි. ඒ හැමදාම ඔයාලා හොඳට තරු පහේ හෝටලයකින් කාලා බලන්නකො හැමදාම. අනිවාර්යෙන් කොස් තම්බල කන්න හිතෙනවා. පොළොත් සැඹුල් හොයන්න හිතෙනවා. පොල් සම්බෝලයක් කොටලා පරිබත් ටිකක් කන්න හිතෙනවා. ඔය වගේ අර ගමී කැමති කෙහෙල් කොලේක බත් ටිකක් කොතල ගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා. ඒක නිගා ඔය හොඳ සුව පහසු ජීවිත ගෙවන අය පවා දුෂ්කර ගම් වලින් කෑම එකක් ආවම ඒක හරිම ආස්වාදයෙන් වැළඳගන්නේ. කණ්ඩ නැති ප්‍රශ්නෙක බලන්නකො මිනිස්සු දැන් දාන්සල් දෙනවා. වාහන නවත්තලා ලොකු වාහන වල පවායි පවා මේ දාන්සලේ පොලි ඒක පොඩි වෙන ආස්වාදයක් යා හොයන්නේ. දැන් මම පෞගේ කාලේ අනුරාධපුරේ බැඩියම් මේ රූපවාහිනී වැඩසටහනට ඉතින් වෙලාවට මට යාගන්න බැරුණ එච්චර දාන්සල්. ඒවයි මේ පෝලිං වල ලොකු පිරිසක් ඉන්නවා. මම බැලුවා අයිස්ක්‍රීම් එකක් කන්න මීටර 400 කතර පෝලිමක් ඉන්නවා. මං යොක්ක දාන්සලක් තිබ්බා මං දැක්කා කිලෝමීටරයක් විතර පෝලිමේ. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් අපරාධේ බලන්නකො මං යොක්ක තම්බල කෑව නම් ප්‍රශ්නයක් නෑ. ඒක කඩේ රුපියල් 2300ක වියදමට කිලෝමීටර. ඒකේ වෙන ආස්වාදයක් තියෙන්නේ. කෑමම නෙමෙයි. මොකද මේ මිනිසුන්ගේ සිත හැම වෙලාවකම අලුත් අලුත් ආස්වාදයක් හොයනවා. ඒකට එක එක විදිහට කාලා බලනවා. ඒකනේ ඔය දැන් හෝටල් සංස්කෘතිය එහෙම එලිමහණි කණ්ඩ හදලා තියෙනවා. හෝටල් හදනකොට මිනිකන් වැව් එහෙම අයිනි හදලා තියෙනවා අනුරාධපුර පැත්තේ. අයිනට ගිහින් පුටු එහෙම දාලා තියෙනවා. එතන ගිහින් බොහොම දවල් ආහාර ටික ගන්න. ඉතින් මොකු කෑමවල වෙනසක් නැහැ මොකුත්ම. ඒ වෙන ආස්වාදයක් බලාපොරොත්තු වෙනවා එක එක විදිහට. ඉතින් මේ පෘථග්ජනෙක් ඒ ආස්වාදය එක එක විදිහට හොයනවා. පරිසරය වෙනස් කරලා බලනවා. ස්ථානීය වෙනස්කම් කරනවා. මිතිර රෙදි මාරු කරලා බලනවා. ගෙවල් වල නෝනලා එහෙම. ආයි කලින් තිබ්බා වගේමයි වෙන මොකක්වත් නැහැ. දැන් ගොඩාක් ඒ කියන්නේ අපිරිසුදු වෙලාවත් ඒව මොකක්වත් නැහැ. කාලයක් වෙනවා ඕක දාලා වෙනස් කරලා බලමු වගේ. ඒ කියන්නේ හිතනවා ඒ වගේ පොඩි පොඩි ඒ කියන්නේ පරිසරික වෙනස් කිරීම මත අර Tamanගේ සිතේ විශාල වෙනස්කමක් ඇති වෙයි කියලා. එහෙම වෙනස්කමක් ඇති වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ බෝධිසත්වවරයෙක් විදියට ඕක කරලා බලලා තිබෙනවා. ඕක ගොඩාක් කරලා බලනකොට උන්වහන්සේට තේරුණා අර තාම සුව පහසු ඉතින් උන්වහන්සේට තේරුණා මේකට වඩා මේ සත් ඒ කියන්නේ ඇතුළාන්තේ නිවීමක් සිතේ සංසිඳීමක් වෙන මොකක් හරි තැනක තියෙන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි දුර්ගේශ්වරි වලට යන්නේ. දුර්ගේශ්වරි වලට යන්නේ කතා බහ කරලා එහෙම යන්නේ. රහසේ හැංගිලා ගියා නෙමෙයි. යශෝදරත් එක්කත් කතා කරලා යශෝදනාවටත් මේ ගැන අදහසක් තිබ්බා. මොකද යත් ඉතා සුව පහසු ජීවිතයක් ගෙවපු කෙනෙක්. එයාටත් තේරෙන මුමිකුලවානික සාංශාරික පුරුද්දකුත් තිබ්බා. එයාටත් තේරෙන්න ඇති අපොයි මේ ජීවිතේ වැඩක්ම නැහැ කියලා. සමහර විට කාලයක් තිස්සේ එක සාකච්ඡා කරන්න ඇති. කාලයක් තිස්සේ සැලසුම් කරගන්න ඇති ඒක. යශෝදරාව කියන්නේ සසර පෙරුම් පුරාගෙන එකට අත්වැල් අල්ලගෙන ආපු කෙනෙක් නේ. යාට මේ සිද්ධිය සත්‍ය අවබෝධයේ පිණිස අතහැරීම කියන එක ඉතාම මේ යාට අපිට තරම් පීඩාවක් තියෙන්නේ නැතුවේ. සමහර විට ඒක දැන් සමහර රාහුල කුමාරයා ඉපදිච්ච දවසේ මියන්නේ මේක සැලසුම් කරලාද දන්නෙත් නෑ සමහර විට. අපි මේ தත්ත්වය දන්නේ නැහනේ. අපිට පොතෙන් අහුවෙච්ච පොඩි කෑල්ලක් විතරනේ අපි දන්නේ. මූලික බුද්ධ දේශනාවල තියෙනවා කියලා තමයි ගියේ කියලා. හැබැයි දැන් දහම් පාසල් පොත්වල එහෙම රහසින් ගියා වගේ එකක් තිබ්බට කියලා ගිහින් තියෙන්නේ. සාකච්ඡා කර. එතකොට කියෙව්වා කියන්නේ එකපාරටම දොර ඇරලා කිව්වා නෙමෙයිනේ. ඒ කියන්නේ මේක කාලයක් තිස්සේ දීර්ඝ සාකච්ඡාවක ප්‍රතිඵලයක්. ඒ නිසා යශෝදරාව මේ වැන්දබුවක් වුණාය කියලා වගේ බොහොම අනවශ්‍ය කතාවලට අපි යන්න උවමනා නැහැ. ඉතින් මේගොල්ලෝ මේක සාකච්ඡා කරන්න ඇති. දීර්ඝ කාලිනව සාකච්ඡා කරන්න ඇති. මොකද මේ දෙන්නම සසර පෙරුම් පුරාගෙන අත්තල් අල්ලගෙන සාංසාරික ගතියක් තිබුණු අය සත්‍ය අවබෝධයේ පිණිස. එහෙම කතා කරලා ඉතින් අර අනික යශෝදරාව කියන්නේත් මේ එකපාර නිකම් දුප්පත් පවුලකින් ඇවිල්ලා සැප පහසු ජීවිතයක් වැළඳගත් කෙනෙක් නෙවෙයි. එයාත් ඉතින් ඉපදිච්ච දවසින්දලා සුව පහසු ඊටාම ධනවත් ඉතා සුවසේ වාසය කරපු ජීවිතයක් යාටත් තිබුණ. යාටත් තේරිලා තියෙන්නේ නැති මේක හැමදාම කොච්චර කණ්ඩ තිබ්බත් කොච්චර අඳින්න තිබ්බත් කොච්චර සුව පහසු ජීවිතයක් තිබ්බත් මේ සිත කියන එක හරිම අතෘප්තිමත් අසහනකාරී සිත කියන එක කිසිම සහනයක් නැති තත්ත්වයක් කියලා මේක තේරුම් ගන්න ඇති. තේරුම් අරන් ඉන්න ඇති. එම් තේරුම් ගත්තම හරි පහසුයිනේ. හරි ඉතින් එතකොට හරි ස්වභාවයෙන්ම ගුණධර්ම තියෙනවා ඇත්තටම. දැන් ඇත්තටම ආර්ථික යම් ශක්තියක් තියෙන මිනිහෙකුට තමයි ගුණධර්ම දිනු කරන්න හරි ලේසි. අයියාගේ ජීවිතේ ස්වභාවයෙන්ම ගුණ දැන් හිතන්නකෝ දුප්පත් මනුස්ස කියන්නේ සාමාන්‍ය මැද පෙළේ මිනිස්සෙක් වුණත් පාලනයකට ගියොත් එයා ස්ථිරව එයා හැදෙන්නයි බලන්නේ. එයා ඕනම තැනක ඇත්තටම පාලනයට උනත් එන්න ඕන ධනවත් අය. ඒක මේ ලෝක ධර්මයක් ඇත්තටම. කවුරු මොනවා කිව්වත් මොන ශුද්ධවන්තයි කියලා කිව්වත් සාමාන්‍ය දරිද්‍රතාවයේ ඇතුලේ හැදිච්ච කෙනෙක් ආපු ගමන් මමත්වයේ තියෙන අයනි පෘථග්ජන අය එයා යා හැදෙන්න බලන්න. කවුරු වුණත් එහෙමයි. ඉස්සෙල්ලා අපි හිතාන ඉන්නවා නෑ නිර්ධන පන්තියෙන් පාලනයට එන්න ඕන කියලා. ඒවා ඉතින් ඔයාලා හිතාගෙන ඉන්නේ ඕනේ. එහෙම ආපු ගමන් හොඳට බලන්න. ඒ කියන්නේ ඒක ලෝක ස්වභාවයක් ඒකයි. එයා එයාගේ වටේ ඉන්න අය හදා ගන්න බලන්න. මේ මමත්වයේ තියෙන අය නෙවෙයි රහතන් වහන්සේලා එන්නේ නෑනේ පාලනයට. හැම වෙලාවකම එයා බලන්නේ තමන්ම ගොඩ මමත්වයේ තියෙනකොට තමන්ව ගොඩ නැගෙන විදියයි බලන්නේ. ඊට පස්සේ එයාගේ පවුලට අර මේ ඔක්කොම ලෑස්ති කරලා යනකොට එයාට රටට යහපතක් කරන්න බෑ. ධනයක් තියෙන ඒ කියන්නේ සුවපහසු ජීවිතයක් වළඳපු කෙනෙක් පාලනයට එන්න. එතකොට එයාට තවදුරට තුරංගාණ්ඩු සුවපහසු ජීවිතයක් පේන්නේ නැහැ. එයාට 아무තු මැජික් එකක් වගේ ලෝකෙ පේන්නේ නැහැ. අර ලැබෙන සැප සම්පත් සුවපහසු ජීවිතේ පාලනීයට අදාළව Tamanට අත්දකින්න ලැබෙන ජීවිතේ තියෙන්නේ. ඒක 아무ත්තක් විදියට දැනින්නේ නැහැ. එයාට ඒකට හුරු වෙන්න කාලයක් යන්නේ. සමහරට එකපාරටම බලය හම්බුනොත් යම් කිසි දුර්වල කෙනෙකුට ඒ කියන්නේ යා ආර්ථිකව යා ඊටාම දරිද්‍රතාවයේ ඇතුලේ ඊටාම මැද පන්තියේ ජීවිතයක් ගෙවපු මිනිහෙකුට යා ඒක යා ඒක හුරු වෙන්න යනව අවුරුද්දක් අමාරක්. ඉතින් සාමාන්‍ය මේ කාලේ නම් පාලනය තියෙන්නෙම අවුරුදු 4ක් 5ක් නේ. මම මේ දේශපාලන කතාවක් එමු නෙමෙයි කියන්නේ මම ඡන්දේ දීලා නැහැ කවදාවත්. කාටවත් ඡන්දේ දීලා නැහැ. මම ඡන්දේ පාවිච්චි කරන්නේ නැති කෙනෙක් නේ. මම ඡන්දේ දීලා නැහැ. ඒ ක්‍රමේ මම දන්නේ නැහැ කොහෙද ඡන්දේ ඉන්නේවත් කියලා මම දන්නේ. කොහෙටද ඡන්දේ තියෙන්නේ කියලා මම දන්නේ නැහැ. අපේ මුල් පන්සල් බදුල්ල පැත්තේ තියෙන හිටිනු ඇති. ඒතර මේක දේශපාලන කතාවක් එම නෙමෙයි. නමුත් පින්වත්නි පින වළඳන කෙනෙක් තමයි පාලනයට එන්න ඕනේ. ඒකයි මම මේ කියන්නේ. පින භුක්ති විඳින පින කියන්නේ. මේ අපිට සැප සම්පත් ලැබෙන්නේ පරණ පිනකටනේ. එතකොට යාට පින කියන එක පාලකයෙක් කියන්නේ පිනක් විපාක දෙන්න යාට. ඒකනේ මිනිස්සු අර මේ කියන්නේ රාජ යෝගයක් තියෙන්න ඕන කියලා. එතකොට රාජකීය යෝගයක් තියෙන්න ඕන කියලා මිනිසු කතාවට කියන්නේ. රාජ යෝගයක් තියෙන්න ඕන පාලනේ. ඒ යෝගේ කියන්නේ අර පින ඉන්න ඕන. ඒ පිනට එයා හුරු වෙන්නම කාලයක් යන්න පුළුවන්. ඒකට හුරු වෙන්න සෑහෙන කාලයක් යන්න පුළුවන්. මේක මේ අර අයියාට හරි අලුත් නෙමේක. සුවපහ රාජභෝජ ඒ වගේම රජ කෙනෙක් රාජභෝජනේ වළඳන්න ඕන. අරයට රාජභෝජනේ වළඳන්න හුරු වෙන්නම අමාරු ඉන්නේ. ලංකාවේ මිනිස්සු කැමති රජුළු රජභෝජුන් වළඳනවට කැමති නෑනේ. පින්වත්නි මේ ස්වභාවය තේරුම් ගන්න. මේ ලෝකෙ වැඩ කරන මේ සදාතනික රිද්මය වැඩ කරන විදිහක් තියෙනවා. මේක තේරුම් ගත්තාම රජ කෙනෙක් රාජභෝජන වළඳන එක ප්‍රශ්නයක් නෑ. සමහර මිනිස්සු මතකයි මට කාලයක් මේ අර පහුගිය කාලේ හිම තිබ්බේ. එයා කෙහෙල් කොලින් ගෙදරින් බත් ගෙනල්ලා කනවා. ඒකට හරි ප්‍රශංසා කළා. එහම ප්‍රශංසා කරන්න ඕනේ නෙමෙයි. රජ කෙනෙක් රජගෙදරයි කණ්ඩ ඕන. රජ කෙනෙකුට රජබොජුන් තමයි දෙන්න ඕන. එතකොට මේ නෑ එතකොට ඒක හරියන්නේ නෑනේ වගේ එකක් හිතුනට මේ ලෝකේ ධර්මයක් වැඩ කරනවා. ලෝක රිද්මයක් තියෙනවා. ඒ රිද්මයට එකතු වෙන්න ඕන අපිට ඒක වෙනස් කරන්න බෑ. ඒ රිද්මයට තමයි අපි එකතු වෙන්න ඕන. ඒ නිසා ඔය පින්නතුරුලා මම මේ කියන අනවශ්‍ය වන්නේ මේ. එතකොට දැන් මේ සැප පහසු ජීවිතය ඇතුලේ බෝධිසත්වයන් නම් හොතට මේවා වළඳපු අයනේ. ආය සුගපා එක වෙලාවක උන්වහන්සේට කියනවා ඔබ වහන්සේ මේ මිනිසුන්ගේ සැප විඳිනවට කැමති නෑ කියලා එක මිනිහෙක් චෝදනා කළා බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේ අර තන ඇතිරිල්ලක වැඩ ඉන්නකොට මං ඔබ වහන්සේට මේ කෙලින් ඇඟිල්ල දික් කරලා බනින්නේ ඔබ වහන්සේ මිනිසු සැප විඳිනවට කැමති නැහැ. දුකාරිය සත්‍ය දුක්කාරී සත්‍ය කියලා එකක් කියන ඔබ වහන්සේ සැප විඳිනවට කැමති නැහැ කියලා බුදුරජාණන් වහන්සේට එක්තරා බමුණෙක් චෝදනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ මඳ හිනාවක් පාලයාගෙන් ඇහුවේ මොකද්ද? ඔයා මං ගැන මොනවද දන්නේ කියලා. එතකොට එයා දන්න ටික කිව්වා. එයා දන්න ටික කිව්වා මේ ඔබ වහන්සේ මේ ශ්‍රාවක පිරිසට දුක ගැන කියනවා. අනිත්‍ය ගැන කියනවා. මිනිසු සැප විඳින්න ඕන ජීවිතයක් නෙමේ තියෙන්නේ. සැප භුක්ති විඳින්න ඕන ජීවිතයක් තියෙද්දී ඔබ වහන්සේ අනිත්‍ය ගැන කියනවා. මේ තරුණයෝ පැවිද්දට එනවා කාම සම්පත් විඳින්න ඕන කාලේ කාමයන් අතහැර දානවා. මොකද්ද මේ ඔබ වහන්සේ කරන්නේ කියලා උන්වහන්සේට විශාල චෝදනාවක් කළා. එතකොට උන්වහන්සේ ඇහුවා, බ්‍රාහ්මණය, හේමන්ත ගිම්හාන වස්සාන කියන ඍතුවලට වෙන වෙනම මාලිගා තිබ්බ මිනිහෙක් මම. ඔයා මං ගැන ඒව දන්නවද කියලා ඇහුවා. එයා දන්නේ නැහැ කිව්වා. එක් ඔය එතකොට කිව්වා, ඔයා දන්නවද මට අවුරුදු 18ක් වෙනකොට මං හිටපු මාලිගාවේ 18 අවුරුද්දයි විතරයි හිටියේ. අවුරුදු 18යි 140,000ක් මාලිගාවේ හිටියේ. ඔයාලා ගෙදර කී දෙනෙක් ඉන්නවද කියලා ඇහුවා. එතකොට අරයා ගෑස් දෙක උඩ ගිහින් එතකොට තේරුණා බොහොම සැප පහසු ජීවිතයක් බුදුරජාණන් වදාළ ඔබ දාන්නවද. ඒ බඳු ඉතාම සුවපහසු ජීවිතයක් ගෙවපු මට ලැබුන් නැති මිහිරි උපේක්ඛා සහගත ආස්වාදයක් මේ තන ඇතිරිල්ල වාඩි වෙලා ඉදි මට ලැබෙනවා. ඔබ ඔය කියන විදිය, ඔබ ඔය කියන සැප පහසු ජීවිතය කියන එක ඇත්තටම සැප ගලන එකක් නම් හිතටනේ සැප ගලන්න ඕනේ. සුව පහසු කියන්නේ ඇඳ පොටු මේස මත තියෙන එකක් නෙමෙයිනේ. සුව පහසු කියන එක මේ තියෙන්නේ సంతානිය තුල ඇති වෙන තත්වයක්, මානසිකව ඇති වෙන තත්වයක් සුව පහසු කියන එක, සැපය කියන එක. ඒකට අවශ්‍ය වෙන්නේ ලෝකෙ දිහා බලන විදිහයි. එතකොට අපගේ බුදුරජාණන් වහන්සේ මේ විදියට සුවපහසු ජීවිතයක් භුක්ති විඳලා අතිශයින්ම මිහිරි ජීවිතයක් විඳලා බෝධිසත්වවරයෙක් විදියට උන්වහන්සේ දුර්ගේශ්වරි වලට ගිහින් අර ශ්‍රමණ සම්ප්‍රදායේ විවිධ දේවල් කරලා බැලුවා. එහෙම විවිධ දේවල් කරලා බලලා 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 උන්වහන්සේ අදහස් ඒ හැම එකකින්ම කළේ මේ අභෞතික දේවල් වල වෙනස් කිරීම මත ශාන්තියකට පත්තේ. භෞතික දේවල් උපරිමයට භුක්ති විඳලා උන්වහන්සේගේ සිත ආස්වාදයට පත් උන්නේ නැහැ. එහෙනම් අපි මේකට යන්න හොඳ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ බැලුව භෞතික දේවල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් මිදිලා පුළුවන් තරම් මිදිලා වාසය කිරීම කියන එක සත්‍ය අවබෝධයට කිට්ටුයිද කියලා උන්වහන්සේක තේරුම් ගත්තා. භෞතික දේවල් වලින් මිදී වාසය කිරීමත් අනාර්ය වැඩක්. ඒකනේ කියන්නේ බලන්න පළවෙනි බුද්ධ දේශනාවේ මුල්ම කෑල්ලේ තියෙනවා, මුල්ම කොටසේ තියෙනවා මේ අත්තකිලමතානු යෝගෝ. අත්තකිලමතානු යෝගය මම මහණෙනි සම්පූර්ණයෙන් ඉවත් කළා, සම්පූර්ණයෙන් අයින් කළා. එතන අත්තකිලමතාන යෝගේ කියන්නේ අර මේ භෞතික සම්පත් පරිහරණය නොවීමෙන් සිතා එකෙන් අයින් කරගෙන ගත එකෙන් අයින් කරගෙන වාසය කිරීම. මම වාසය කරලා මම මේක පුරුදු කරලා බැලුවා. හැබැයි මහණෙනි ඒක දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. පළවෙනි ධර්මදේශනා එහෙම තියෙනවනේ. දුක් එක දුකයි මහණෙනි. ඒක කිසිම වැඩක් ඇති එකක් නෙමෙයි. දුක් අනරියෝ. ඒකත් මේ ආර්ය ස්වභාවයට අයිති තත්ත්වයක්. අනත්ත සංහිතෝ. ඒකෙත් අර අනර්ථයේ පිණිස අනත්ත සංහිතෝ අනාර්ථේ පිණිසම පවතිනවා, කවදාවත් ඒකට යන්න එපා කියලා. එතකොට දැන් එහෙනම් ඒක බැහැර කරපු එක බුදුරජාණන් වහන්සේ. ඒක ප්‍රතික්ෂේප කරපු එක, ඉවත් කරපු එක. කවදාවත් ඒකට යන්න බුදුරජාණන්සේගේ නාමෙන් ඔයාලා පින්වත්නි රළු ජීවිතයකට යන්න එපා. රළු ජීවිත තියෙන්නේ ඒකට යන්න එපා. ඔය ඉන්න විදිය හොඳටම හොඳයි. ඕගොල්ලෝ ගත ගැන සැලකිලිමත් වෙන විදිය, අඳින පළඳින විදිය, ඒවා ඕගොල්ලෝ ඒ විදියටම කරගෙන යන්න. මොකද ඒවා කිසිම අර්ථයක් පිණිස පවතින ඒවා නෙමෙයි. ඕගොල්ලෝ හුරු වෙච්ච ජීවිතයක් තියෙනවනේ. ඒක වෙනස් කරන්න ගියොත් අර පාලකයොන්ට වෙච්ච එකමයි වෙන්නේ. ඒකට ආයේ හුරු වෙන්න කාලයක් යනවා. ඒක වෙන්නේ. ඉතින් උන්වහන්සේ අවබෝධයට පත් වෙන්න බොහෝ කල් ගියේ උන්වහන්සේ මේක තැනකදී කියනවා මහා සිංහනාද සූත්‍රයේදී අවබෝධයට පත් වීමට කල් ගියේ වීරිය නැති නිසා නෙමෙයි කියනවා, ආහාර ගත්තේ නැති නිසා කියනවා. උන්වහන්සේ අර දුක් දුන්නනේ අතික අවබෝධයේ ප්‍රමාද වෙන්න එක හේතුවක් කියනවා. ඒ නිසා ඔයාලා මේ කෑම රටා වෙනස් කරලා, අඳින රීතිය වෙනස් කරලා, වාඩි වෙන විදිය වෙනස් කරලා, ඉන්න තැන් වෙනස් කරලා සත්‍ය අවබෝධය නම් හොයන්න එපා. කවදාවත් කෙනෙකුට නිවන් දකින්න සෝවාන් වෙන්න නම් බෑ. දැන් ඔය ඉන්න මට්ටමේ සෝවාන් වෙන්න පුළුවන්. එතකොට ඇයි අභෞතික, ඒ කියන්නේ භෞතික අවිඥානික, අතන විඥානයක් නෑ කියන අභෞතික නෙමේ, භෞතික අවිඥානික දේවල් කියන්නේ ඒවා ලැබීම් ඕගලගේ උත්සාහය මත පින මත ලැබිච්ච. තාම සුව පහසු ගෙවල් දොරවල් යාන වාහන ඔගලගේ පින මත ලැබිච්ච. ඉතින් පින භුක්ති විඳින්න එපාය. බුදුරජාණන් වහන්සේ වදාළනේ මනුස්ස ලෝකෙට ඉපදෙන්න, මනුස්ස ලෝකෙට ඇවිල්ලා පරණ පිනක් මේ අපට විපාක දීලා තියෙන්නේ කියලා. ඒ පින භුක්ති විඳින්න ඕන. එතකොට ඒ පිනට අපි එරෙහිව නැගිටින්නේ. එතකොට ඒ පින හැමෝටම දෙන්න පුළුවන් එකක්ද? එහෙනම් ලෝකේ සමානාත්මතාවය කියලා එකක් තියෙනවද? කිසි දවසක බලාපොරොත්තු වෙන්න එපා. සමානාත්මතාවේ දරිද්‍රතාවේ නැති සමාජයක්, දිලින්දන්ගෙන් සම්පූර්ණයෙන් අයින් වෙච්ච සමාජයක් මේ මනුස්ස ලෝකේ තියෙන විදිහක් නැහැ. එහෙමනම් ওই දියුණු රටවල් වල දිලින්දෝ ඉන්න විදිහක් නැහැ. දිලින්දු රටවල්, දුප්පත් රටවල් වල, දිලින්දු රටවල් වල, ධනවත් රටවල් වල. ඒ ධනවත් කියලා කියන්නේ බහුතරයක් ධනවත් අය ඉන්නවා කියන එකයි. දිලින්දු අය නැහැ කියන එක නෙමෙයි. සමී මනුස්ස ලෝකයේ සමානාත්මතාවය කියලා එකක් කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා. ඒක බලාපොරොත්තු වෙනකොට ඒකෙන් තමයි අපේ සිත අසහනයටපත් වෙන්නේ. මේ මනුස්ස ලෝකේ සමානාත්මතාවය තියෙන තැනක් නෙමෙයි. මනුස්ස ලෝකේ කියන්නේ අසමාන තැනක්. ඇයි? මේ පිනත් විපාක දෙනවා, පවත් විපාක දෙනවා. මනුස්ස ලෝකේ කියන්නේ මේ එක එක ලෝක තියෙනවා, එක එක විදිහේ ඒවා. දැන් සමහර ඉහළ තල තවල් තියෙනවා, ඒ වගේ පින විතරයි විපාක දෙන්නේ. පව විපාක දෙන්නේ නැහැ. දැන් සමහර ඇතම් දිව්‍ය තල තියෙනවා, පව්, ඒ කියන්නේ දිව්‍ය තල තියෙනවා, පව් විපාක දෙන්නේ නැහැ. ඒ කියන්නේ පින විතරයි අර නිකන් ෆිල්ටර් වෙලා එනවා වගේ. අර අකුසල විපාක නොදී පින විතරයි විපාකයට. දැන් දුගතිගාමි තැන් තියෙනවා, නිරේ වගේ තැන්. එතකොට පින විපාකයට ඉදිරිපත් නොවි පව විතරයි විපාක. එනි මේක එක එක වේම විවිධත්වයක් තියෙන. මේ සත්ව ලෝකේ විවිධත්වයක් තියෙන. ඉතින් ඒක ඇතුලේ ඔයාලා කවදාවත් සමානාත්මතාවය කියලා එකක් නැහැ. අපිට වගේම බල්ලන්ටත් සැප තියෙන්න ඕන කියලා, බල්ලොන්ට සමාජයේ යහපතක් වෙන්න ඕන කියලා, සමාජ සුබ සාධනෙ පිණිස සත්ව සංවිධාන වලට ඔයාලා එකතු වෙන්න එපා. ඇයි එකතු වෙන්න එපා කියන්නේ? අපි හොඳට ධර්මයෙන් දාන්නවා. අපිට කරුණාව තියෙනවා. ඒක වෙනම එකක්. මෛත්‍රිය හිතේ තියෙනවා. අපි කවදාවත් සතෙකුට හානියක් කරන්නේ නැහැ. අපි එහෙම සත්තුන්ට කරදරයක් හානියක් කරන්නේ නැහැ. ඒක කරුණාව තියෙනවා හිතේ. හැබැයි සමානාත්මතාවය අපි පතන්නේ. ඒ සමානාත්මතාවය කියලා ගන්න නෑනේ. පිනත් විපාකේ පිණිස ඉදිරිපත් වෙනවා, පවත් විපාකේ පිණිස ඉදිරිපත්. හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාක දන්නවා, දැන් පිනත් විපාක දෙනවා, පවත් විපාක දෙනවා, ඒ නිසා අසමානයි ජීවිතය කියලා දකින්න එකට තමයි කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියන්නේ. මේ සම්මාදිට්ඨියයි හදන්නේ අපි. මොකද්ද කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියන්නේ? අසමානතා සහිත ලෝකයක් කියලා දකින්න එච්චරයි. සම්මාදිට්ඨිය නැති වුණාට පස්සේ තමයි ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. සමානාත්මතාවයේ තියෙනවා. කොහෙද සමානාත්මතාවයක් තියෙන්නේ? ඔයාලගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්නකො. ඔයාලගේ දරුව දිහා බලනවා වගේ අල්ලපු ගෙදර ළමයි දිහා බලන්න පුළුවන්ද කියලා බොරුනේ. අපි දරුවොන්ට හරි කරුණාවයි කිව්වට ඔයාලට ඔයාලගේ දරුව දිහා බලන බැල්මින්ම ලෝකේ දිහා බලන්න පුළුවන්ද කියලා බලන්නකො. තනිකර බොරුවක් මිනිස්සු කරන්නේ. ලෝකේ සමාන නැහැ. ලෝකේ අසමාන තැන. ඇයි අසමාන? ඉතින් මේ සමානාත්මතාවයේ දක්වා ඔසවා තබන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපේ අර බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා මේ தත්ත්වේ තේරුම් ගන්නවා. හැබැයි යට තියෙන කරුණාව සිතේ තියෙනවා, හරි මිහිරි කරුණාව. එයා ප්‍රාණඝාතය කරන්නෙත් නැහැ, ප්‍රාණඝාතය ගැන ಗುಣවයන්ෙත් නැහැ, ප්‍රාණඝාතයෙන් වෙන්වීමට ප්‍රශංසා කරනවා, ප්‍රාණඝාතයෙන් වෙන්වීම සමාදන් වෙලා වාසය කරන එච්චරයි. හැබැයි ඒ එහෙම කියලා ගවඝාතනා ගවඝාතනයේ තෙරෙහිව එයා උද්ඝෝෂණ කරන්න යන්නේ. එයා ගවය මරන්නෙත් නෑ, එයා ගව මස් කන්නෙත් නෑ, ඒ ගවයන්ට අනුබල දෙන්නෙත් නෑ, ඒවා මරණ එක ප්‍රශංසා කරන්නෙත් නෑ. හැබැයි යම්කිසි ගවය මරන්න නැතුව හිංසා කරන්න නැතුව ආසය කරන අනේ කොච්චර හොඳයිද ඒක නේද කියලා එයා ප්‍රශංසා කරනවා. හැබැයි යා ගවඝාතනාගාරයට එරෙහි ගවඝාතනයට එරෙහිව බෝඩ් උස්සන්නේ කොච්චර හොඳයිද ජීවිතේ. එයා ඇතුළේ කැළඹෙන්නෙත් නෑ. එතකොට දැන් බලන්නකෝ, දැන් ඔය නිර්මාංශයි නිර්මාංශයි කියලා කියන සමහර අය එයාලා එයාලා පුදුම වෛරයකින් ඉන්නේ මිනිස්සු දිහා. එයා හිතනවා එයා එයා කන්නේ කියලා මේ ලෝකෙම කවුරුත් කන්න බෑ කියලා. ලෝකෙ කොහොමද පින්නොත් වෙනස් කරන්නේ? කාටද පුළුවන් වෙනස් කරන්න? ලෝකෙට මෙලෝලු කවන්න පුළුවන්ද අපිට? ලෝකෙට අපි කොහොමද ලෝකෙට පොල් සම්බෝල කවන්නේ? එහෙම බෑ. ඒක මොන මෝඩ වැඩක්ද? ඒක කරන්න බෑ. අපි මේ හදන්න උණු සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය හැදුවට පස්සේ මේ සමහර විට තමා තුළ ඒ ගුණධර්ම නිකන් වැඩි. එතකොට ගුණධර්ම ඕනේ. ඉතින් ගුණධර්ම අපිට එහෙම හදන්න බෑනේ පින්නත්. එතකොට පිනත් පවත් දෙකම විපාකයේ පිණිස ඉදිරිපත් වෙනවා කියලා දකින්නකොට සමානාත්මතාවයක් එනවා. ඒ මානසික ගතියට අපි කියනවා මොකද්ද? කම්මස්සගතා සම්මාදිට්ඨිය. එයා සමානව දකිනවා. කම්මස්සගතා සම්මාදිට්ඨිය. එතකොට එයා දකිනවා මේ එයාට පුළුවන් නම් බලන්න මෙන්න මේ විදියට. මේ මොහොතේ මා තුළ ඉදිරිපත් වී ඇත්තේ පිනද පවද? පුණ්‍ය විපාකයේද අකුසල විපාකයේද කියලා බලනෝ එයා. මේ මොහොතේ අනේ එයා මේ මොහොතේ එයා ගැන සංවේදී. එතකොට එයා පින සහ පව ලඝු කරගන්නේ එයා තුළ ඇති වෙන ආස්වාදේසි ආස්වාදේ අනු. අපි තුළ ඕලාරික වටසෙන් මතුවෙන ආස්වාදේ දෙකයිනේ. එක්ක සුඛාස්වාදේ හිතට ගලනවා, එක්ක දුක්ඛාස්වාදේ හිතට ගලනවා. ওই දෙක විතරනේ ගලන්නේ. එතකොට සුඛාස්වාදේ හෝ දුක්ඛාස්වාදේ අපිට හිතට එන්නේ කොහොමද? සුඛාස්වාදේ හෝ දුක්ඛාස්වාදේ හිතට එන්නේ නිකම්ම නෙමෙයි. අරමුණු වෙන්න ඕන ලෝකේ. අරමුණක් නැත්නම් සුඛාස්වාදේ හෝ දුක්ඛාස්වාදේ ගලන්නේ නැහැ. සිතට අරමුණක් එන්න ඕන. අරමුණක් නැත්නම් නෑනේ අපිට මොකක් සුඛාස්වාදේ හෝ දුක්ඛාස්වාදේ ගලන්නේ නැහැ. මොනවා හරි අරමුණු වෙන්න ඕන. ඇසට රූපයක් අරමුණු වෙන්න ඕන, කනට ශබ්දයක් අරමුණු වෙන්න ඕන, ගඳ සුවඳ අරමුණු වෙන්න ඕන, රස පහස අරමුණු වෙන්න ඕන. පහස අරමුණු වෙන්න ඕන ඇඟට. සමහර පහස අරමුණු වෙනකොට හරි දුකයි. ඇඟ අයින් කරගන්න හිතෙනවා. බුදුරජාණන් වහන්සේලාටත් එහෙමයි. බුදුරජාණන් වහන්සේලාට උනත් මේ අමිහිරි අපා අමිහිරි පහසක් වෙනකොට උන්වහන්සේලා පව ඇඟ ඉවත් කරගෙන තියෙනවා. බලන්න, ඒ කියන්නේ ඒවා දැනෙනවා බුදුරුණා කියලා නේ. ඇයි අවබෝධයටපත් වෙන්නේ සිත එහෙනස අපේ පෙරලිය සිත සම්බන්ධව ඇතුළාන්තේ වෙනස් වීම විතරයි අපි තුල වෙන්නේ. එළියේ මොකුත් ලොකුවට වෙනස්කම් වෙන්නේ නැහැ පින්වත්. එළිය වෙනස්කම් කරන්න දරංගලණේ කිසි තේරුමක් නැහැ. එළියේ අවිඥානික භෞතික දේවල් ලැබීම් නොලැබීම් පින පව මත දෝලණය වෙලා පවතිනවා. ඒවයි ලැබීම් නොලැබීම් වල සීමා මායිම් ලකුණු කරන හැමෝටම ඒක සමානව ලැබෙන්න සලස්වන්න බෑ. පුළුවන් කමක් නැහැ. මමත්වේ පදනම් වෙච්ච තත්වයක් ඇතුළේ තමයි අපි ඉන්නේ. දැන් එක තැනක තියෙනවා බුදුරජාණන් වහන්සේ එක තැනක වාඩි වෙලා ඉන්නකොට එක්තරා මේ කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ඇඟට හේත් වුණා කියන. එක්තරා මේ යකෙක් ඇවිල්ලා බුදුහන්සේගේ ඇඟට හේත් වුණාලු. එයාගේ නම සුචිලෝම කියලා කෙනෙක්. හේත් වුණාම බුදුරජාණන් වහන්සේ ඇඟ අයින් කරගත්තලු. මෙහෙම අපිට මෙහෙම ඉඳ වාඩි වෙලා ඇඟ අයින් කරගන්න පුළුවන් මේ. එතකොට යක්වලු ශ්‍රමණේ මට බය වුණා නේද කියලා ඇහුවලු. මේක තියෙන සුචි ලෝම සූත්‍රය කියලා. එතකොට කවලු අපෝයුවා බය වුණා නම් නෙමෙයි, හැබැයි ඔහිගේ ඇඟෙන් එන පහස මට හරි ගොරෝසුයි කිව්වලු. එහෙනම් ඒක බුදුරජාණන් වහන්සේලාටත් දැනෙනෝනේ. ඔයාගේ ඇඟෙන් එන පහසක් තියෙන එක ගොරෝසුයි කිව්වලු. ඇයි ඒ පහස අරමුණු වෙනකොට තමන්ගේ සිත තුළ සුඛ දුක් මේ කියන්නේ තමන් තුළ සුඛාස්වාද දුක්ඛාස්වාද හිතට එනවා. දුක්ඛාස්වාදේ එනවා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ සබ වළඳන්නේ ඒක. ඒක එතනම අතහැරලා දාන්න පුළුවන්. අපිට බෑනේ. අපිට දුකක් ඇති වෙනකොට ඒ දුක ඇති වෙච්ච පදනම ඔස්සේ අපි ඒ දුක ඇති වෙච්ච පදනම ඔස්සේ අපි යනවනේ අපේ සිත. ඒ පදනම ඔස්සේ නැවත ගිහින් අපි ඒක ආස්වාදයේ විඳලා ඉවරයි, ඉවර වුණත් නැවත නැවත ඒකට එකතු වෙන්න බලනවා. ඒක නැවත නැවත ඒකට එකතු වෙන එකට අපි සිතින් කියනවා මොකක්ද ඒකට කියන්නේ? ඒකට කියන්නේ විතර්ක කරනවා කියලා. අර අධ්‍යක්ෂපු අධ්‍යක්ීම සම්බන්ධ පදන ඒ පරාසයට සිත නැවත නැවත යනවා. වෙලා ඉවරයි, දෙක නිරුද්ධ වෙලත් ගිහින් ඒක නිරුද්ධ වෙලා ඒකට යනවා සිතින් නැවත නැවත ගිහින් බලනවා. ඊට පස්සේ ඒ ගිහින් බලනකොට එතන හිටපු අය පේනවා, වෙච්ච සිද්ධිය පේනවා, ඒක උන විදිය නිකන් චිත්‍රපටයක් බැලුවා වගේ වටපිටාවම පේනවා. අපි නම් කවුරු හරි බැන්න කියලා අපිට බැනලා ඉවරයි. ඒ ශබ්ද කොහෙවත් නැහැ. ඒක අරමුණු වුණාන් පස්සේ තමයි සිත දුක්ඛාස්වාදයට පත් වෙන්නේ. දැන් කොහේ ඉඳලා හරි අපිට බැන්න කියලා අපි අඬනවද? දැන් මේ වෙලාව අපිට බයිනවා කවුරු හරි කෙනෙක්. අපි මේ වෙලාව අඬන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ, අපි දන්නේ නැහැ අරමුණු නැහැ අපිට. ඒ කියන්නේ අරමුණු වෙලා නැහැ. කොච්චර බනිනවද අපිට? දැන් මේ බන කියන අපිට කොච්චර බනිනවද? සමහරවිට අපි දැකලත් නැහැ, කතා බහ කරලත් නැහැ, අඳුරන්නෙත් නැහැ, මොකුත් නැහැ. ඔහේ බනිනවා. ඒ කියන්නේ මේ මිනිසුන්ගේ ස්වභාවයක් ඒක. බනින එක ස්වභාවයෙන්ම සිත හැදිලා තියෙන බනින විදියට. වර්ණනා කරන විදියට හිත හැදිලා නැහැ. ස්වභාවයෙන්ම මේ බොරු කියන විදියට, කේලම් කියන විදියට, හිස් වචන කතා කරන විදියට, පරුස වචන කියන විදියට තමයි හිත හැදිලා තියෙන්නේ. ඒක හිතේ ස්වභාවය. සත්‍ය කතා කරන විදියට, ඇත්ත කතා කරන විදියට, මේ සමගිය ගැන කතා කරන විදියට, කෙනෙක්ව පෙළන්නේ නැති විදියට කතා කරන විදියට, මේ ප්‍රමාණාත්ම සහ ගුණාත්මක විදියට කතා කරන විදියට මේ හිත හැදිලා නැහැ. ඉතින් එහෙම හැදිලා නැත්නම් අපි බලාපොරොත්තු වෙන්න ඕන බොරුවම තමයි ලෝකෙ. එකනේ ලෝකෙන් ඉන්නේ බොරුවම තමයි. බලන්න ලංකාව වගේ රටක් බොරු වෙන්නේ දුවන්නේ. හොඳට බලන්නකෝ. ඔක්කොම බොරුවෙන්මයි දුවන්නේ. ඒක මේ මිනිසුන්ගේ තියෙන මහ විශාලම අවුලක් නෙමෙයි, මේ මනුස්ස ලෝකේ හැටි. ඇත්තෙන් දුවන්නේ නැහැ ලෝකේ. අපි මේ ලෝකේ වෙනස් කන පිටට හිතන්න උත්සාහ කිරීමෙන් තමයි ලෝකෙට එකතු නිරෝධ වෙන්නේ දුක. හැමදාම දුක ගලන්නේ අර රටාවට තමයි අපි එකතු වෙලා ඉන්නේ ඒකයි. ඉතින් මේක හරි මිහිරි සත්‍යයක්. මේක සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පැත්තට යන එක තමයි බුද්ධ ශාසන ඉලක්කය. ඇයි දැන් මේ යන විදියට ගියාම දුක ගලනවා? සෝසුසුම්, විලාප, හැඬීම්, වැළපීම්, පශ්චත්තාපය, කනස්සල්ල, දුක, මේවත් එක්කනේ අපේ ජීවිතය ගෙවෙන්නේ. ආයේ මොනවා හම්බ කළත්, මොනවා ඉගෙන ගත්තත්, උගත්කම් හදා දුක ගලන එක නවතින්නේ නැහැ නේ පින්වත්නි. ඇයි දුක ගලන රටාවක අපි ඉන්නේ? ස්වභාවයෙන්ම බොරුව රජ කරන වෙලාවක්. ඒ කියන්නේ හැම කාලෙම එහෙමයි. අපේ සිත ඇත්තට එකතු වෙනවට වඩා බොරුවට එකතු වෙනවා. බලන්නකෝ, සම්මා දිට්ඨියට එනවට වඩා මිත්‍යාවට නිකන් එකතු වෙන්නේ. හොඳට බලන්නකෝ. මිත්‍යා දෘෂ්ටියට නිකන් එකතු වෙන්නේ. එයාට සිහිනුවන උපද්දවන්න ඕනේ නැහැ. ස්වභාවයෙන්ම සිත මිත්‍යාවට බරයි. ස්වභාවයෙන්ම මිච්ඡා වාචාවට බරයි. ස්වභාවයෙන්ම මිච්ඡා ආජීවයට බරයි. ස්වභාවයෙන්ම මිච්ඡා සතියට බරයි. සම්මා සතියට බර නැහැ. මේ වෙලාවේ සීය පීටවා ගන්න කිව්වට ඔයාලා පරණේවත් එක්ක හරියට හිත දුවලා ඒවා මත පැතිරිලා ඉන්නවනේ. දැන් මේ බුද්ධ ශාසනය කියන්නේ අතීතේ නිරුද්ධ වී ගිය එකක්, ඒක අනුසිත පවත්වන එක තේරුමක් නැහැ. අනාගතේ නූපන් එකක්, ඒ නූපන් එකට තවම අපි එකතු වෙලා නැති නිසා ඒ අනුසිත පවත්වන එකක් නැහැ. හැබැයි ලෝකේ ඇත්තක් තියෙනවා. මොකද්ද? මේ මොහොත කියලා එකක් උදා වෙලා තියෙනවා. මේ මොහොතට එකතු වෙනවා. ඒකට කියනවා සතිය කියලා. මේ මොහොත නිරුද්ධ වී යන බව දකිනවා. ඒකට කියනවා සතිපට්ඨානය කියලා. මේ මොහොතට එකතු වෙන හැකියාවට කියන්නේ සතිය. අතීතේ නිරුද්ධ වී ගිය එකක්, අනාගතේ නූපන් එකක්, මේ මොහොත කියලා එකක් උදා වෙනවා කියලා විමසා ගන්න එකට කියන්නේ සති සම්පජඤ්ඤ. අන්න බලන්න. මේ වචනවල වෙනස්කම් තියෙනවා. අතීතේ නිරුද්ධ වී ගිය එකක් ඒක ආයේ ගන්න බෑනේ. නමුත් අපේ සිත හැම වෙලාවකම මේ අණුව පවතිනවද නැද්ද? ඒ අණුව පවතිනවා. ඒ අණුව මේ සන්දර්භයට එකතු වෙන්න පුළුවන්. කොහොමද එකතු වෙන්නේ? දැන් අතීතේ නිරුද්ධ වෙලා ගියා වුණාට ඒක අරමුණු වෙලා තියෙන නිසා අපිට මතකයිනේ. මතකයක් තියෙනවා. එතකොට මේ ඒ මතකය අපිට එක මතකයි. ඒ මතකය ඔස්සේ අපේ සිත පවත්වන්න අපිට නිකම්ම පුළුවන්. ඒක නිරුද්ධ වෙලා ගිහින් දැන් උදාහරණයක් විදියට පින්වත්නි, කවුරු හරි කෙනෙක් බැන්නම කියමුකෝ. ඔන්න ඊයේ බැනලා තියෙන්නේ. ඊයේ හොද්දට ඕම දොස් කියලා. එතන තව කට්ටියක් ඉඳලා කියලා හිතමුකෝ. තව පිරිසකුත් ඉඳලා බණින වෙලාවේ. දැන් ඉතින් මොකද කරන්නේ? කට්ටියක් ඉන්න තැන බැනලා තියෙන්නේ. ඔබ තද්ද නැතුවත් ඇවිල්ලා කියමුකෝ. තද්ද නැතුව පාඩුවේ ඇවිල්ලා. හැබැයි ඒ බණින වෙලාව දැන් ඉක්ම ගිහින් ඉවර නිරුද්ධ වෙලා ගිහින් ඒ බැනපුව ආය හොය ආය අල්ලන්න පුළුවන්ද බැනපුව? බෑ. දැන් මේ අත් දෙක එකතු කරලා මෙහෙම අත්පුඩි ගහනකොට ඒ ශබ්දය මේ පෘථුවිය කොහෙවත් රැඳෙන්නේ නැහැ. ඒ ශබ්දේ කොහෙවත් රැඳෙන්නේ නැහැ. ඒ ශබ්දේ මේ අමී අතටයි තිද? මේකටයි තිත් නැහැ. එහෙනම් මේ අතටයි තිද ඒ ශබ්දේ? මේකටයි තිත් නැහැ. එහෙනම් මේ ලෝකෙට කොහේ හරි ආයි තිද ඒ ශබ්දේ? දැන් මේ මද් දෙක එකතු කරලා තට්ටු කරනකොට එළියෙන් කොහෙන් හරි ශබ්දේ ඇදිලා ආවද? ශබ්දේ පෘථුවිය කොහේ හරි ගබඩා වෙලා තිබිලා මේ මේ අත් දෙක එකතු වීමත් එක්ක ශබ්දේ ඇදිලා ආපු එකක්ද? නෑ. එහෙනම් එළියෙන් ආපු එක ඇතුලෙන් ආපු එකක්ද ඒ ශබ්දේ? නෑ. ඒක මේ අතටයි තිද? ඒත් නෑ. අනිත් අතටයි තිද? ඒත් නෑ. එහෙනම් මේ ශබ්දේ ඒ ශබ්දේ ජනිත වීම කියන එක මේ එකම දෙයයි පණවන්න පුළුවන්. මොකද්ද? මේ අත් දෙක ස්පර්ශ වීමෙන් ජනිත වුණා. එච්චරයි. ස්පර්ශයේ අත් දෙක මෙහෙට කරාට පස්සේ ශබ්දේ නෑ. ස්පර්ශේ නිසා ජනිත වී ස්පර්ශේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙච්ච එකක් ඒක. ඒ කියන්නේ පටිච්චසමුපාදය කියන්නේ ස්පර්ශේ මේ අත් දෙක එකතු එක එළියට ආයිතිත් නැහැ, ඇතුළට ආයිතිත් නැහැ, මේ අතට ආයිතිත් නැහැ, මේ අතට ආයිතිත් නැහැ. මේ අත් දෙක ස්පර්ශ වීම නිසා ජනිත වෙච්ච උනා කියන එක විතරයි පණවන්න පුළුවන්. ආය වෙන මොකක්වත් ඔකට පණවන්න බෑ. ඊට පස්සේ ජනිත වුණු ශබ්දය මේ පෘථුවි කොහෙද තියෙන්නේ? ඒක කිසිම තැනක නැහැ ශබ්ද. ඒක නිරුද්ධ වී ගිහින් ඉවරයි. ඔන්න ඔය වගේම බණින එක දිහා බලන්නකෝ. Tamanṭa කනට ශබ්දේ වදින එක දිහා බලන්නකෝ. බැනුන් අහනවා කියන එක ඔයාලා හිතුවට හිතින් ඒක ඇතුලේ වෙලා තියෙන්නේ මේ සෝතප්‍රසාදයේ ශබ්දේ වැදුණු එක විතරනේ. ওই විදියට බලන්නකෝ කවුරු බැන්නත් බිම් බලන ඉන්න පුළුවන්. ඒ කියන්නේ ওই හිතන විදිය විතරයි පොඩ්ඩක් වෙනස් කරන්න ඕන. ඒ විදියට ඉතින් ඒ ශබ්දේ කොහෙවත් නැන්නේ. ඔයාලට පින්වත්නි කවුරු හරි කෙනෙක් බණින එක නෙමේ ප්‍රශ්නේ. මම බැනුන් අහන එකයි ප්‍රශ්නේ. හැම වෙලාවකම අපි තුල මේ ව්‍යාකූලත්වයේ අරබුදේ නිර්මාණය වෙන්නේ බැනුන් අහන මම ඉන්නවා කියලා දැක්කාම. ඒකනේ මමත් ඒ නිසා ලෝකේ දුක හට ගන්නවා කියන්නේ. දැන් මම මෙතන බැන්නොත් කාට හරි කියලා. ඒ බැන්න ගමන් මේ ඔක්කොටම එකපාරම ඔබ බලන්නේ මොකද්ද? මම බණින එක නෙමේ ඔයාලට ප්‍රශ්නේ. කාටද ඔය බණින්නේ කියන එකයි. ඊට පස්සේ මම නම කියලම බැන්නොත් මම බණිනවා නම කියලම. එතකොට ඔයාලා බලනවා අපි තුමු රම් බණ්ඩා කියලා කෙනෙකුට මම බණිනවා. එතකොට එයා බලන්නේ මම රම් බණ්ඩද කියලා. මම රම්. එතකොට ඔයාලා රම් බණ්ඩා නෙමෙයි නං. අපිට නෙමෙයි කියලා හිත පුදුම සැහැල්ලුවකටපත් වෙනවා. වෙන කාටද බණින්නේ? එහෙනම් මම බණින එක නෙමෙයි ප්‍රශ්නේ. මම බැනුන් අහනවා කියන පේන ගතියයි ප්‍රශ්නේ. මාව පේන එක බැනුන් අහන මමෙක් ඉන්නවා මේතන. මම බැනුන් අහන පුද්ගලයෙක් මේ පැත්තේ ඉන්නවා කියලා දැක්කාම තමයි ඊට පස්සේ ඒක වටේට හිතන්න පුළුවන්. අපේ හරි නෑ මම විතරක් නෙමෙයි හිටියේ කීප දෙනෙක් එතන හිටියා. මේ ඔක්කොම ඉදදිනේ බැන්නේ. කවුද හිටියේ? අහවලා හිටියා, අහවලා හිටියා, අහවලා හිටියා. මමත් හද නැතුව හිටියේ එතන. හරි නෑනි මම කට ගහගෙන යන්නේ කොහොඳ නෑනි. කයිදින තුමට බණින්න බැරුව නෙමෙයි කියලා ඒක ඇතුලේ තව තව ඒකට කියන ਵਿਚාරය කියලා. අර විතක්ක ਵਿਚාර කියන්නේ වටපිටාවත් හිතනවා මම බණින්න බැරි ගමට එහෙම නෙමෙයි හිටියේ. සද්ද නැතුව මං හිටියා තමයි. ඊට පස්සේ ਵਿਚාරනවා, තව ਵਿਚාරනවා. මේ අර බැන්න කෙනා දෙස බලාගෙන ਵਿਚාරනවා. මෙච්චර උදව් කරලා තිනවා. මේ තරම් උපකාර ඒ උපකාර කරලා තියෙද්දී බැන්නේ කිසි කෙලෙයි ගුණයක් නැති කමක් නේ. ਵਿਚාරනවා, තව තව ਵਿਚාරනවා. ඒ විචාරන්න විතර්ක විචාර කරන්න කරන්න සිත දෝමනස්සයටපත් වෙනවා. සිත දෝමනස්සටපත් වෙන ඔන්න ඔය විදියට අරමුණු වෙනවා. අරමුණු වටේට විතර්ක විචාර කරනවා. එතකොට අරමුණු වෙනකොට ඒ අරමුණු වටේට අපේ පිනොත්නි සිතින් විතර්ක විචාර කරනකොට සිත දෝමනස්සයකටපත් වෙනවා. අන්න දෝමනස්සය අපිට ඇති වෙන්නේ එක්ක සුඛ සෝමනස්ස එක්ක දුක්ඛ දෝමනස්ස ඔච්චරයිනේ. අපේ හිතේ ඇති වෙන්නේ අපිට ඕලාරිකව දැනෙන උපේක්ඛා වෙන කතාවක්. ඒක වෙනම කියන්න ඕන එක. ඕකනේ අපිට අමතුනේ අපි කැමති සුඛ සෝමනස්සේ පදනම් කරගෙන සිතුවිලි ප්‍රවාහයකට එකතු වෙලා ඉන්න ආසයි. සැපසාගත සෝමනස්ස සාගත ව මේ සුඛ සෝමනස්සේ මත සිත පතිත වී සිත වෙලි සිත පිහිටා තබා ගන්න අපි ආසයි. එහෙනම් අපි ආසා කරන්නේ මොකටද? ඇත්තටම ඔයාලා කියන්න අපි ආසා කරන්නේ මොකටද? තමන්ගේ සිතේ උද්ගත වන සුඛ සෝමනස්ස සහගත තත්ත්වේ නඩත්තු කරන්න ආසා. අපි ආසා නෑ දුක්ඛ දෝමනස්ස සහගත තත්ත්වයකට හිත එකතු වෙනවට. ඉතින් සුඛ සෝමනස්ස සහගත තත්ත්වයකට සිතපත් වෙන්නේ ඒ සුඛ සෝමනස්ස සහගත තත්ත්වේ උද්ගත වුණේ කොහොමද කියලා බැලීමෙන් විතරයි. ඒ ගමම සංසුන්නේ. අර මං කිව්වේ අපුඩි ගන්නකොට ඇති වෙන શબ્දේ මේ අතට අයිතිත් නැහැ, අනිත් අතට අයිතිත් නැහැ, ලෝකෙට අයිතිත් නැහැ, ඇතුලින් ආපු එක්කුත් නෙමෙයි. එක දෙයයි, අබ් දෙක ස්පර්ශ වීම නිසා શબ્දේ ජනිත වුණා. ස්පර්ශේ නිරුද්ධ වීම අබ් දෙක දෙපැත්තට තිබ්බහම શબ્දේ නිරුද්ධයි. ඔන්න ඔහම හැම දෙයක් දිහාම බලන්න සමුදයයි නිරෝධයයි බලනවා කියලා ඔකට කියන්නේ. ඔන්න ඔය සමුදයයි නිරෝධයයි දෙස බලන එකට අපි කියන්නේ, අපි ඒකට කියන්නේ විදර්ශනා සම්මාදිට්ඨිය කියලා. ඒකට අර සිහි නුවණ අතීතේ නිරුද්ධ වී අතීතය යනුවන අපේ සිත හැම වෙලාවෙම පවතින්නේ. අනාගතේ නාපු එක ඉක්ම එක තවම ඇවිල්ලා නැහැ. ඒක එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. අපි දන්නේ අනාගතය කියන එක ඇවිල්ලා නැහැ. ඒක නාපු එක. නාපු අනාගතයක් ගැන යන්න ඕනේ නැහැ හිත. ඇයි අනාගතේ ඉතින් ඒක ඇත්තක් නෙමෙයි. ඒක සම්පූර්ණයෙන් බොරුවක් වෙන්නත් පුළුවන්. අනාගතය කියන්නේ ඔයාලා ඔහොම ඔළුවේ ලෝ සුරංගනා ලෝක ගොඩාම් අවාගෙන හිටියට ඒක සම්පූර්ණයෙන් බොරුවක් වෙන්න පුළුවන් අනාගතේ. එතකොට අනාගතේ බොරුවක් වෙන්නේ කොහොමද? ඒකෙන් කියවෙන්නේ දැන් පග්ගල්ත අපි දේශනාවල කෝ අනාගතේ කියන්නේ බොරුවක් වෙන්නේ හෙට ඉර පායන් නැතිකම නිසා නෙමෙයි. මේන පොයට හඳ පායන් නැති නිසා. හඳ පායන එක එතකොට විශ්වාස නැද්ද කියන්නේ? හඳ පායාවේ එන එළඹෙන පසොස්සකටත් හඳ පායයි. ඒ හඳ එළිය බලන්න මම පවතීද කියන එක අවිනිශ්චිතයි. අනේ බඳු අවිනිශ්චිත බවක් නේ. හෙටත් උදේ ඉර පායයි. නමුත් මට උදේට හැරෙන්න පුළුවන් වෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. ඉර පායන එක වෙයි හෙටත්, ලබන මාසෙත් වෙයි. අනේ ඒකයි අවිනිශ්චිත බව. ඒකයි බොරුවක් කියලා කියන්නේ. නමුත් හෙට ඉර පෑවුවට පස්සේ කරන වැඩ ඔයාලා සැලසුම් කරගෙන ඉන්නවද? හැබැයි හෙට උදේට මට නැගිටින්න පුළුවන් වෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. අනේකයි මේක බොරුවක් කියලා කියන්නේ. එහෙම නැතුව හෙට ඉර පායන්නේ නැහැ, මේන පසලොස්සක පොයට හඳ පායන්නේ නැහැ, හඳ පායන එක නවතීවි කියන එක නෙමෙයි මේ කියන්නේ. ආසන්න වශයෙන්ම කිය ඔයගොල්ලෝ එහෙම හිතන්න ඕනේ. නමුත් ඒ පසලොස්සක පොහෝ දිනේ හඳ එළිය දෙස බලන්න මගේ පැවැත්මේ අවිනිශ්චිත බවක් තියෙනවානේ. එතකොට දැන් අතීතේ ඉක්ම ගිය එකක්, අනාගතේ නූපන්න එකක්, වර්තමානයේ පමණක් ඇත කියලා දකින්න එකට කියන්නේ මොකද්ද? සති සම්පජඤ්ඤ සිහි නුවණක් තියෙනවා යාට. යථාර්ථවාදී සිහි නුවණක් එයා තුල පවතිනවා. එහෙමනම් මේ ඇත්ත මොකද්ද? ලෝකේ ඇත්ත එකයිනේ. මේ මොහොත කියලා එකක් තියෙනවා. බොරු නෑ ඒක. මේ මොහොතේ මොකුත්ම නෑ. මේ මොහොතේ සාරුව ශූන්‍යයි කියලා බුද්ධ ශාස්ත්‍රය කවදාවත් කියන්නේ. මේ මොහොත ඇත. ඉතින් මේ මොහොතට හොඳට එකතු වෙන විදියනේ බුද්ධ ශාසනය කියන්නේ. මේ මොහොත බොරුවක් නෙමෙයි. මේ මොහොතට එකතු වෙන්න ඕන. මේ මොහොත තමයි ආස්වාද ජනක කරගන්න ඕන. ඇයි නූපන් අනාගතයක් ආස්වාදේ අපේක්ෂා කිරීම ඉතාම දුර්වල නොමේරු චින්තනයක්. ආස්වාදේ වනාහි මේ මොහොත තුළ අපි එකතු වෙන්න ඕනේ. ඒ එතකොට යා හිතන විදියෙන් තමයි ආස්වාදේ ඉන්නේ. මේ මොහොතට එකතු වෙන විදිය අනුව. එතකොට මේ මොහොතයි කියලා එකක් තියෙනවා. මේ මොහොතට යම් කෙනෙක් මේ මොහොතට එකතු වෙනවා නම් මේ මොහොතේ තමන්ගේ අභ්‍යන්තර ප්‍රත්‍ය දකින්න පුළුවන් හැකියාව තියෙන. අන්න ඒකට කියන්නේ සතිය කියලා. සතිය මේ මොහොතට එකතු වෙන තමන්ගේ ගත සහ සිතේ ස්වභාවය දකිමින් මේ මොහොතට එකතු වෙනවා. මේ මොහොත ප්‍රෝඩාවක් බොරුවක් නෙමෙයි. මේ මොහොතද අනිත්‍ය වී යනවා. මේ මොහොතද ඉපදී ඉපදී බිඳි බිඳි යනවා. හැම මොහොතකම ඉපදීම බිඳීම ස්වභාවය කොට ඇත්තාහ. එච්චරයි. මේ මොහොත පවතින්නේ නැහැ. මේ මොහොත ඉපදීම බිඳීම ස්වභාවය කරගෙනයි තියෙන්නේ. ඉපදීපදි බිඳි බිඳි යන ස්වභාවයක් තියෙන. මේ මොහොත කවදාවත් පවතින එකක් නෙමෙයි. ඉපදීපදි බිඳි අලුත්. හැම මොහොතක්ම අලුත්. එතකොට හැම වෙලාවකම එතකොට යාට අලුත්. එයා කවදාවත් සිංහල අලුත් අවුරුද්ද දෙනකම්ම බලාගෙන ඉන්නේ නැහැ. එයා දන්නවා හැම මොහොතකම අලුත් වීමයි බුද්ධ ශාසනයගේ කලේ. එතකොට හැම මොහොතක්ම අලුත් කියලා යම් කෙනෙක් දකිනවා නම් ඒ හැම මොහොතක්ම අලුත් කියලා යා දකින්නේ මොකද්ද? සමුදයේද නිරෝධයේද පදනම් කරගෙන මේ මොහොතේ ඉපදී ඉපදී බිඳි බිඳි යාම පදනම් කරගෙන මේ මොහොතේ ඉපදී බිඳී යන ස්වභාවය තමයි මේ මොහොතට අදාළ වෙන්නේ කියලා දකින ඒ තමන්ගෙම සිතින් දකින හැකියාවට තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. සතිපට්ඨානය මේ මොහොත ඉපදී බිඳී යනවා නම් මේ මොහොත අනිත්‍යයි කියලා බලන එකට තමයි සතිපට්ඨානේ වඩනවා කියන්නේ. සතිපට්ඨාන භාවනා කියන්නේ. ඔන්න ඔය ටික විතරයි මේ මොහොතේ කෙලෙස් නිරුද්ධ කරන්න ඕන. සති සම්පජඤ්ඤය ඕන, සති ඕන, සතිපට්ඨානය ඕන, සතිපට්ඨාන භාවනාව ඕන. ඒකට මුළු ඉතුරු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග වලින් උදව්ව ගන්නවා. සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදා කියන්නේ ඒකට. මේ වෙලාවේ හරි පරිස්සමට කතා කරනවා, සම්මා වාචා තියෙනවා. මේ වෙලාවේ හරි කරුණාවෙන් ගනුදෙනු කරනවා, සම්මා ජීව කම්මන්ත වායාම තියෙනවා. මේ මොහොතේ අර කෙලෙස් විතර්ක ਵਿਚාර වලට යන්නේ සම්මා සමාධිය තියෙනවා. ඒකට ඒ ටිකෙන් උදව්ව ගන්න එකට මොකද්ද කියන්නේ? සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදා. ඔච්චරනේ ධර්මී. ඕකේ කේක විදිහට කියන්න පුළුවන්. සතිය තියෙනවා, සතිපට්ඨානිය තියෙනවා, සතිපට්ඨාන භාවනා තියෙනවා. සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදා තියෙනවා. ඒ ඔක්කොම මේ මොහොතට අදාළ විදිහට තමන් තුළ තමන්ගේ ඇතුලේ වැඩෙන ඒවා. ඉතින් ඒක අමාරු එකක් නෙමෙයි. ඒක ගිහි ගෙදර අමාරුයි, මහාන වෙන්න ඕනේ, එහෙම එකක් නෑ. ඉතින් ඒකට එකතු වෙන්න ඔබ හැම දිනාටම මේ හෝරාවක ධර්ම දේශනා උපකාර වේවා. අද දේශනාවේ දායකත්වය කළුබෝවිල පදිංචි ඉන්දි දහනායක මහත්මිය ප්‍රදාන පිනුතුන් දරුවන් ඥාතිවරු එකතු වෙලා සිද්ධ කරලා තිබෙනවා. ඒ පිනුතුන්ට මේ කුසල් උපකාර වේවා. ඉන්දි දහනායක කියනී මහත්මිය ප්‍රදාන දූ දරුවන් ඇතුළු සියලු දෙනාටම මේ කුසල් හේතු උපකාර වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. හැම දිනාටම සුවසේ නිවන් මඟ වඩාගෙන පිළිවෙත් පුරාගෙන මේ ගෞතම බුදුසසුනේදී වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට දේශනා පාරමිතාවක් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. පරලෝ සැපත් ලෙස්ලි දහනායක මහත්මාට, කුසුමාවති සහ චන්ද්‍රසෝම සෙනරත්යාපා කියන පිනතුන්ට, සුමනා සහ කේපී වීරසේකර කියන මහත්මීන්ට, ගුණසිරිහේ වගේ චාලට් සහ විලියම් දහනායක, කුසුමා සහ සීසී වික්‍රමසිංහ කියන මහත්ම මහත්මීන්, එමිය පරලෝගයේ සියලු මහත්ම මහත්මීන් අරමුණු කොට තිබෙනවා. ඉන්දී දහනායක කියන මහත්මීගේ ඇතුළු පිනතුන් ළමින් මෙතනට රැස්ුණා වූ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ගේ භවය සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මියගිය ඥාතීන්ට මේ කුසලානිසංස ධර්මයන් හේතු උපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින ඉන්දි දහනායක පින්වත් මෑණියන්ටත්, පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. කායික මානසික සුවපත් බව වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් අපගේ දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී සුව චිර ජීවනය, කායික මානසික සුවසහනය ප්‍රාර්ථනා කරලා තිබෙනවා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන සියලු දෙනාටම ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවායි අදිෂ්ඨානය කොට තිබෙනවා. සතරවරං රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්මරාජ මණ්ඩලවලටද, අවීචියේ පටන් භවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ දපගේ নমස්කාරය වේවා.
රාගක්ඛයෝ නිබ්බානං.